සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 තෙරුවන් සරණයි ඔබ සැමට උතුම් වූ මහා සංඝරත්නයේ අවසරයි. අද විශේෂ වූ දිනයක අපගේ සුපුරුදු ත්‍රිපිටක ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන කංකා විතරණී 11 වෙනි වැඩසටහනත් සමග සමගාමීව සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය වැඩසටහන් වලදී අපි ක්‍රමානුකූලව කංකා විතරණී වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනේ සිට හතරවෙනි වැඩසටහන දක්වා ත්‍රිපිටකය කොයිතරම් පිරිසිදුද, නිවැරදිද, අටකතාව කෙතරම් නිවැරදිද, අපට ලැබී තිබෙන ත්‍රිපිටක අටකතා වෙනස් වෙලාද නැද්ද, ඒ වෙනස් වෙලා නැති බව මූලාශ්‍ර සහිතව කරුණු සහිතව සාමාන්‍ය පුද්ගලයෙකුට තේරුම් ගත හැකි වන පරිදි අප කරුණ ඉදිරිපත් කරා. මේ වැඩසටහන් අනුපිළිවෙලින් නරඹන නැරඹීම පමණක් නෙමෙයි, ඉතා ඕනෑකමින් හදාරන පුද්ගලයෙකුට තමන්ගේ දැනට පවතින සැකයක් තියෙනවා නම් ත්‍රිපිටක අටකතා පිළිබඳ ඒ සැක විමතිය, ඒ විචිකිච්ඡාව දුරු කර ගැනීමට ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි. ඉන්පසුව ඇති වැඩසටහන් වලදී සරණාගමනය නිවැරදිව සිද්ධ වන ආකාරය, සද්ධාව තමා තුළ උපදවා ගන්න ආකාරය, තමා තුළ සද්ධාව තිබෙන බව දැනගන්න ආකාරය සහ දානය පිළිබඳ වැඩසටහන් කීපයක් දැනට සිද්ධ කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව අවසාන වැඩසටහනේදී බුද්ධ පූජාව නිවැරදිව තැබීමේ ක්‍රමය සහ බුද්ධ පූජාව පිළිබඳව තමන් පිළිපැදිය යුතු ක්‍රමය සාකච්ඡා කරන්න යෙදුනා. ඒ අනුව තමන් තුළ දැනට පවතින බුද්ධ පූජාව පිළිබඳ යම් අඩුපාඩුවක් තියෙනවා නම් උතුම් වූ භාගතුන් වහන්සේට සුදුසු දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම නමින් හඳුන්වන අති උත්තම පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමකට කරන පූජාවක්ද අපි මේ කරන්නේ? එහෙම නැත්නම් අපේ ගෙදරට පැමිණෙන ආගන්තුකයෙකුටත් දක්වනවට වඩා අඩු පූජාවක්ද මේ කරන්නේ? අඩු සත්කාරයක්ද කරන්නේ කියලා තමන්ගම විමසලා බලලා තමන්ගේ අඩුලුඩුකම් නිවැරදි කරගත්තොත් මම හිතන්නේ මේ ලංකාදීපය මීට වඩා අතිශය සුන්දර ස්ථානයක් බවට පත් වෙනවා කියලා. ඒ කාරණය මම හිතන්නේ බුදුදහම පිළිබඳව විශේෂයි. මේ ශාසනය සර්ව සම්පූර්ණයෙන්ම අපගේ භාගතුන් වහන්සේගේ. අපි කිසි කෙනෙකුට මේ ශාසනය අයිති නෑ. මේ ශාසනය සර්වාකාරයෙන් අයිති අපේ භාගතුන් වහන්සේට. අපේ භාගතුන් වහන්සේ මේ කෝටි ලක්ෂයක් සක්වල පෙරම්පුරණ කාලය තුල සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල, ඒ කියන්නේ මහා කල්ප වලින් අසංඛ්‍ය හතරක්, අසංඛ්‍යක් කියලා කියන්නේ 1.140ක්, එවැනි මහා කල්ප වලින් 1.140 ඒව හතරකුත් තව ලක්ෂයක් පෙරම්පුරණ ගමනේදී කෝටි ලක්ෂයක් සක්වල බෝධිසත්වයන් වහන්සේ විසින්, මහා බෝධිසත්වයන් වහන්සේ විසින් දන් නුදුන් කෙනෙක් නැහැ කියන බව සඳහන් වෙනවා. කෝටි ලක්ෂයක් සක්වල කිව්වහම අපගේ මනසටත් හිතාගන්න බැරි තරම් විශාල භූමි ප්‍රදේශයක්, විශ්ව ප්‍රදේශයක්. සක්වලක් කියලා කියන්නේ එක මනුස්ස ලෝකයක් විතරක් නෙමෙයි. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. මනුස්ස ලෝකෙට උඩින් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුස්ස ලෝකෙට පහලින් මහා නිරයවල් 8ක් තියෙනවා. ඒ හැම මහා නිරයකටම හතර පැත්තෙන් කුඩා නිර හතර හතර බැගින් අනු නිර 16ක් තියෙනවා එක මට්ටමක. ඒ නිසා මට්ටම් 8කට මහා නිරයවල් තියෙනවා. ඒ හැම නිරයක් වටේටම අනු නිරයවල් 16 බැගින් 128ක් අනු නිරයවල් තියෙනවා. සියලුම නිරය ලෝක 136ක් තියෙනවා එක සක්වලකට අයිති. ප්‍රධාන වශයෙන් විතරයි මේ කතා කරන්නේ. ඊට අමතරව අනු නිරයන් තියෙනවා. මනුස්ස ලෝකෙට ඉහළින් දිව ලෝක 6ක්. දිව ලෝක 6ක් තියෙනවා. ඊට උඩින් මහා බ්‍රහ්මයා නම් වූ මේ බ්‍රාහ්මණාගමේ නැත්නම් අද පවතින Hindu දහමේ අදහන මහා බ්‍රහ්මයා සිටින්නා වූ බ්‍රහ්මතල තුනක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන භූමි නමින් හඳුන්වන්නේ. ඊට උඩින් දෙවන ධ්‍යාන භූමි තුනකුත්, තුන්වෙනි ධ්‍යාන භූමි තුනකුත්, හතරවෙනි ධ්‍යාන භූමි දෙකකුත්, සුද්ධාවාස නමින් හඳුන්වන අතිශයින් පිරිසිදු සත්වයන් වාසය කරන බ්‍රහ්මතල පහකුත්, අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන නමින් හඳුනන උඩින් අකනිටා බ්‍රහ්මලෝකය දක්වාම ඇහුණා කියලා යම් ഘോഷාවක් බුදුදහමේ සඳහන් වෙනවා නම් සෝත ප්‍රසාදයේ සහිත සත්වයන් සිටින්නා වූ ඉහළම තලය අකනිටා බ්‍රහ්ම තලය, මේ සුද්ධාවාස තල පහ තුල අනාගාමින් වහන්සේලා සහ රහතන් වහන්සේලා පමණයි වැඩ සිටින්නේ. දැන් බොහෝ දිනෙක අද අවබෝධ කරගත්තේ නැති කාරණාවක් හැටියට අපිට දකින්න ලැබෙනවා. මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපදින විටත් ශීනාශ්‍රව මහරහතන් වහන්සේ නැත්තම් ශීනාශ්‍රව මහා බ්‍රහ්මයෝ වැඩ සිටියා, අරහත් මහා බ්‍රහ්මයෝ වැඩ සිටියා කියන කාරණාව. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ඒ ඉපදුන මොහොතේම දහස් ගණන් සක්වළවල් වලින් අරහත් මහා බ්‍රහ්මයෝ දන බිම තියලා ඉතා ගෞරවයෙන් සතුටින් නමස්කාර කළා කියන කාරණේ අපේ පාසල් බුදුදහම තුල සඳහන් වෙන්නේ නැහැ. එය අපි දකිනවා විශාල අඩුපාඩුවක් හැටියට. මොකද මහා බෝසත්ත්වයන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරවන එවැනි කරුණු ඇතුළත් කළ යුතුමයි. ඊට උඩින් මේ සුද්ධාවාස තල පහට උඩින් අරූප තල හතරක් තියෙනවා. මේ පහලින් අවීචි මහා නිරයත් ඉහලින් නේව සංඥා නා සංඥායතනේ නම් වූ අරූප තල බ්‍රහ්ම තලයත් අතර තියෙන සියලු ලෝකයන්ට එකට ආමන්ත්‍රණය කරද්දී අපි සඳහන් කරන්නේ සක්වලක් කියලා. ඒ සක්වල කියන වචනය බුදුදහමට අයිති වචනයක් මිසක් මේ මෑත බිහි වුණ බටහිර විද්‍යාවට අයිති වචනයක් නෙමෙයි. ඒ වචන බටහිර විද්‍යාවේ භාවිතා කරන්නේ වැරදි ආකාරයට. චක්කවාල කියන පාලි වචනය තමයි සිංහලෙන් සක්වල කියලා කියන්නේ. එතකොට සක්වලකට ලෝක ගණනාවක් තියෙනවා. මේ එක සක්වලකට එක සූර්යයෙක් එක චන්ද්‍රයෙක් විතරයි ප්‍රධාන වශයෙන් ඉන්නේ. ඒ සූර්යයාත් සමග මේ සක්වල යම් ගමන්පතයක ගමන් කරනවා. ඒ ගමන්පතය තියෙන ප්‍රදේශය ඇතුළත සක්වලවල් 1000ක් පවතිනවා කියන එක තමයි බුද්ධ දේශනාව. අප ඉගෙන ගන්න කාලේ බටහිර විද්‍යාව ඉගැන්වුවේ සූර්යයා ගමන් කරන්නේ නැහැ. සූර්යයා එකතන නැවතිලා තිබෙනවා. පෘථුවිය ඒ වටා භ්‍රමණය වෙනවා ඉගැන්වුවා. නමුත් 2000ට ආසන්න කාලයේදී බටහිර විද්‍යාව සොයාගත්ත සූර්යයා ගමන් කරනවා කියලා. කල්පනා කරලා බලන්න තිසරණ සරණ නොගිය පුද්ගලයන්ට මොකද වෙන්නේ එහෙම සොයාගැනීමක් කළාම. අද කාලෙත් මේ ප්‍රශ්නේ තියෙන නිසා මම මේ ප්‍රශ්නේ ඉස්මතු කරන්නේ. අද කාලේ බොහෝ දෙනෙක් හරියටම තිසරණ සරණ යන්නේ නැහැ. විද්‍යාව ප්‍රමාණයක් සරණ යනවා, දහම ප්‍රමාණයක් සරණ යනවා. ඒ ආකාරයට තමයි අපේ සරණ යාම සිද්ධ වෙන්නේ. ඒක පිරිසිදු නැහැ. අපි බෞද්ධෝ වෙන්නේ නැහැ එහෙම කරාට. උතුම් වූ භාගතුන් වහන්සේව සර්ව සම්පූර්ණයෙන් පිළිගැනීම තමයි තිසරණයට පැමිණීම කියලා කියන්නේ. භාගතුන් වහන්සේ මුල් කරගෙන තිසරණ සමාදම් වීම සිද්ධ වෙන්නේ. භාගතුන් වහන්සේව සර්ව සම්පූර්ණයෙන් සරණ ගියාම භාගතුන් වහන්සේගේ දැනුම පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. භාගතුන් වහන්සේගේ වචනය පිළිබඳ ධර්ම රත්නය පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේ කාරණේ විශේෂයි. ඒ නිසා භාගතුන් වහන්සේගේ වචනය පිළිගත්ත භාගතුන් වහන්සේගේ වචනය අනුව තමන්ගේ දිනචරියාව සකස් කරගත්ත තමන්ගේ ජීවිතය කැප කරපු උත්තමයන් වහන්සේලාව පිළිගැනීමත් ඒ කාරණේ නිසාම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සංඝ සරණ අපට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙනවා, දහම් සරණ ලැබෙනවා, සංඝ සරණ ලැබෙනවා. ඉතින් මේ කාරණාව ඉතාම වැදගත්. මොකද අද කාලේ ගිහියෝ ඉන්නවා අපි බුදුදහමේ තියෙන දේවල් කියනවා කියලා ප්‍රකාශ කරනවා. නමුත් පිළිගත යුත්තේ ඒ ප්‍රකාශ කරන දේවල් ත්‍රිපිටකයේ අට කතාවේ තිබෙනවා නම් පමණයි. එසේ නැත්නම් ඒ බුදුදහම නෙමෙයි. අද කාලේ පැවිදි වුණ යම් භික්ෂුවක් නමින් හඳුන්වන කෙනෙක් වුවත් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක් නමින් හඳුන්වන, ශ්‍රමණේක කියලා කියන්නේ පැවිද්දෙක් කියන එකයි, බ්‍රාහ්මණ කියලා කියන්නේ උසස්සයි සම්මත කියලා කියන්නේ අපි කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් ඉගෙන ගත්ත පුද්ගලයෝ. ඒ කාලේ හිටියේ බ්‍රාහ්මණයෝ කියලා. අද කාලේ ඉන්නේ මහාචාර්යවරු කියලා. ඒ නිසා වරද්ද ගන්න එපා. ඒ කාලේ හිටපු බ්‍රාහ්මණයන්ට තරම් අද කාලේ විද්‍යාඥයන්ට එහෙම නැත්තම් මේ මහාචාර්යවරුන්ට දැනුමක් නැහැ. අද කාලේ මහාචාර්ය භාවයක් ලබන්න එක විෂයක් පිළිබඳ දැනුමක් තිබ්බහම ප්‍රමාණවත්. ඒ කාලේ බ්‍රාහ්මණ, සර්ව සම්පූර්ණ බ්‍රාහ්මණයෙක් වෙන්න ලෝකයේ ඒ කාලේ තිබ්බ සියලු ශිල්ප සියලු ශාස්ත්‍ර සියලු කලා සියලු මන්ත්‍ර කියන කාරණා ඒ උසස් ශිල්ප ආයතනවල තිබ්බ සියලුම ශිල්ප තමන් පුරුදු පුහුණු කරන්න ඕනේ ඉතිහාසයේ පුරාණයේ සහිතව ආතබ්බන යෝග ආතබ්බණය කියලා කියල තියෙන මන්ත්‍ර පවා දැනගෙන ඉඳලා තියෙන නිසා එවැනි පුද්ගලයන්ට කළ හැකි දේවල් පිළිබඳව තව කෙනෙකුට තේරෙන්නේ නැහැ බොහොම භය ගෞරව සහිතව තමයි එවැනි බ්‍රාහ්මණයෙක් ළඟට එළඹිලා තියෙන්නේ එතෙන් මේ කාරණේදී ඒ කාලයේ තිබ්බ දැනුමයි අද කාලයේ තිබ්බ දැනුමයි අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා කියලා කියන්න පුළුවන් සමහර විට ඉඳන් පුළුවන් අද නම් දියුණුයි ඒ කාලේ එච්චර දියුණු මිනිස්සු හිටියේ නැහැ කියලා අපේ දැනුම නම් වෙනස් අපිත් හිතන් හිටියේ කලින් විද්‍යාව ඉගෙන ගන්න කාලේ නම් එහෙම තමයි නමුත් හරියට බුදුදහම පිළිබඳව අවබෝධයක් ලැබෙනකොට තමයි තේරෙන්නේ ඒ දවස්වල හිටපු මිනිසුන් කොයිතරම් දියුණුද මනසින් කොයිතරම් දියුණුද ශිල්පයන්ගෙන් ශාස්ත්‍රයන්ගෙන් විද්‍යාවන්ගෙන් කොච්චර දියුණුද භාගතුන් වහන්සේ විජ්ජා උදපාදි කියලා වචනයක් දේශනා කරේ අඩුම ගණනේ ඒ දවස්වල තිබ්බ දියුණු විද්‍යාවටත් නෙමෙයි ඒ තිබ්බ දියුණු විද්‍යාවටත් හිතන්නත් බැරි තරම් අතිශය දියුණු විද්‍යාවකට භාගතුන් වහන්සේ විජ්ජා උදපාදි කියන වචනය ප්‍රකාශ කළේ නමුත් ඒ විජ්ජා කියන පාලි වචනය විද්‍යාව නමින් අපි සිංහලට පරිවර්තනය කරලා මේ මෑත කාලේ බටහිර විද්‍යාවට සම්බන්ධ කරපු නිසා අපතුල වික්ෂිප්ත භාවයක් එහෙම නැත්නම් අඩු දැනුමක් සහිත පැටලිලි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා ඒ සියලු පැටලිලි නැති කරගත්තේ නැත්නම් කෙනෙකුට නිවන් දකින්නවා තියාත්තේ සරණයට එන්නවත් බෑ ඒකයි කාරණාව බෞද්ධෙක් වෙන්නත් බෑ ථේරවාදී බෞද්ධෙක් කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි මේ ජීවි මේ ලෝකයේ ඉන්න විශේෂම පුද්ගලයෙක් ඒ විශේෂම පුද්ගලයෙක් බවට පත් වෙන්න ලේසි වෙනවා නම් කෝටි ගණන් විශේෂ පුද්ගලයෝ ඇති වෙනවනේ එහෙම වෙන්නේ නෑ ලෝකේ හැම කාලයේම ලෝකයේ විශේෂ පුද්ගලයෝ ටික දෙනයි හිටියේ. භාගතුන් වහන්සේ කාලෙත් එහෙමයි. සාරිපුත්තයන් වහන්සේ අස්සජී මහතෙරුන් වහන්සේගෙන් පද හතරක ගාථාවක් අහලා ඒ ගාථාව අහද්දී දෙවන පදයේ ශ්‍රවණය කරද්දිම සෝවාන් තත්ත්වයට පත් වෙලා නැත්නම් සෝතාපන්න භාවයට පත් වෙලා මේ කාරණේ තමන්ගේ මිත්‍ර මහා මුගල්ලානන් වහන්සේටත් ප්‍රකාශ කළා මහා මුගල්ලානන් වහන්සේ සෝවාන් බවට පත් වෙලා මේ ගාථාව අහලා තමන් එවකට ඇසුරු කරපු සංජය පරිබ්‍රාජිකයා ගාවට ගිහිල්ලා මේ බව ප්‍රකාශ කරනවා අපට නිර්වාණ පදය ලැබුණා සත්‍ය ලැබුණා මේ සියලු දුකින් මිදීම ලැබුණා එන්න ඔබත් යන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා ඒ කාරණේ කිව්වහම සංජය පරිබ්‍රාජික ප්‍රකාශ කරන්නේ නුඹලා යන්න මම ඉන්නම් මොකද මේ ලෝකේහි ප්‍රඥාවන්තයෝ අඩුයි ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ශ්‍රාවකයෝ ටික දෙනයි බිහි වෙන්නේ මට ගොඩක් ශ්‍රාවකයෝ ඉන්නවා මම බොහෝ ශ්‍රාවකයෝ සමග ඉන්නම් කියන කාරණාව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඒ කාලෙත් අද වගේම තමයි. ඉතින් ඒ නිසා යම් භික්ෂුන් වහන්සේ නමක් හෝ යම් පැවිදි පුද්ගලයෙක් හෝ යම් මහාචාර්යවරයෙක් හෝ යම් ගිහියෙක් යම් කෙනෙක් යම් පුද්ගලයෙක් ධර්මය නමින් යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ධර්මය බුදුදහම වෙන්නේ තථාගත පවේදිත කියන කොටසට අයිති නම් විතරයි තථාගතයන් වහන්සේ විසින් විශේෂයෙන්ම දේශනා කරපු කොටසට අයිති වෙන්නේ නැත්නම් ඒ බුදුදහම නෙමෙයි මේ කාරණාව නැවත නැවත අවධාරණය කොට සියලු පුද්ගලයන්ගේ සිතෙහි කාව දෙනකන් ඔවුන් තිසරණ සරණ යන්නේ නැහැ නිවැරදිව. එනිසා මේ කතා කරන මමත් ඇතුළුව යම් කෙනෙක් බුදුදහමට වෙනස් වචනයක් කියනවා නම් ඒ බුදුදහම කියලා පිළිගන්න එපා. තමන්ම ගිහිල්ලා ඒ පොත පෙරලලා බලන්න. දේශකයන් වහන්සේගෙන් අහන්න කොහෙද ඔය කාරණාව තිබ්බේ කියලා. කොහෙද ඔය කාරණාව තියෙන්නේ? ත්‍රිපිටකයේ මොන පොතේද, මොන පිටුවේද, අට කතාවේ කොයි කොටසේද කියලා අහලා තමම බලලා සැක දුරු කරගන්න. එහෙම නැතුව තමන්ට හිතන දේවල් කියුවට බුදුදහම් වෙන්නේ නැහැ. ඒක තමයි ලංකාවේ මේ දවස්වල තියෙන ප්‍රධානතම අවධානය යොමු කළ යුතු කාරණාව. ඒ නිසා අපි බෞද්ධ හැටියට ඉන්නවා. නමුත් අපි ජීවත් වෙන්නේ බෞද්ධ හැටියටද කියන කාරණාව ත්‍රිපිටකේ අරන් බැලුවොත් මම පොඩි උදාහරණයක් දෙන්නම්. තමන්ට තෝරගන්න මේ සමාජයට ඇයි නරකක් වෙන්නේ කියන කාරණාව. මේ ඩෙංගු කියලා ප්‍රශ්නයක් තියෙනවා. චිකන් ගුන්යා, ඩෙන්ඩු ආදී උණ වර්ග තියෙනවා. ඒ සඳහා අප දරන පිළියම මොකක්ද, අප ක්‍රියාත්මක කරන පිළියම මොකක්ද රටක් වශයෙන්? බුදු දහමට අනුකූලද නැද්ද? චුල්ල කම්ම විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ විභංග උපරි පඤ්ඤාසකේ තිබෙන්නා වූ චුල්ල කම්ම විභංග සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සත්ත්ව ඝාතනය නැත්නම් සතුන් මැරීම නිසා අල්පායුෂ්ක භාවයට පත් වෙනවා. දීර්ඝායුෂ්ක වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ සතුන් නොමැරුවාම. එහෙම නැත්නම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය දිවිහිමියෙන් රකින්න පුද්ගලයන්ට, ඒ කියන්නේ ජීවිතයේ ගියත් සතෙක් මරන්නේ නැහැ කියන පුද්ගලයාට තමයි ජීවිතය දික් වෙන්නේ. එහෙම නැත්නම් දීර්ඝායුෂ ලැබෙන්නේ. අපි බොහෝ කල් ජීවත් වෙන්න අනුගමනය කරන ක්‍රමය මොකක්ද? පුළුවන් තරම් මදුරුව මරලා, වසවිස ගහලා, මදුරු පණුව ඉන්න තැන් විනාශ කරලා, ඒ මදුරු පණුව සිටිද්දි මේ මදුරු පණුවන් මරලා. මදුරු පණුව කියන්නේ මොකද? වෙනම ලෝකයකින් ආපු පිටසක්වල ජීවින්ද? නැහැ, මේ අපේ මනුස්ස ලෝකේම හොඳට උපාධි දරලා හොඳ යාන වාහන වලින් ගිහිල්ලා හොඳ ආහාර පාන අනුභව කරලා සිල් රකින්න අමතක වෙලා මැරිලා ඉපදිච්ච මිනිස්සු ඔය ඉන්නේ. එතකොට මදුරුවන්ගේ පණුව කියන්නේ ඒ කවුද? ඒ සත්තු මදුරුවන්ගේ දරුවෝ. එතකොට තමන්ගේ දරුවන්ව සහ තමන්ව ආරක්ෂා කරගන්න මදුරුවන්ව සහ මදුරුවන්ගේ දරුවෝ විනාශ කළා කවදාවත් ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් භාගතුන් වහන්සේක ඒ කාරණේ අපිට විශේෂයෙන් දේශනා කරනවා. ඉතින් හිතලා බලන්න අපි බෞද්ධ පිළිවෙතක් අනුව ඉන්න බෞද්ධයෝද, එහෙම නැත්නම් බෞද්ධ ලේබලය ගැන හිත හිතා අබෞද්ධ පිළිවෙතකින් සහනය සොයන පුද්ගලයන්ද? එහෙනම් අපි බුදුදහමේ තිසරණ සරණගත සත්වයන්ද, නැත්නම් තිසරණ සරණ ගිය උපාසකයෝද, උපාසිකාවෝද, එහෙම නැත්නම් අන්නාගමිකයන්ගෙන් අපේ තියෙන වෙනස මොකද්ද? සමහරලාට පොඩි වෙනසක් පාගන්න පුළුවන් වෙයි. හරියට හිතලා බලන්න. නිකම්ම හිතන්න එපා තමන් කවුද කියලා. විමසලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ භාගතුන් වහන්සේගේ දහම පිළිගැනීම කටින් කියන තරම් ලේසියක් නැහැ. සංකල්ප සියල්ම අතහරින්න ඕනේ තමන් ගොනු කරගත්ත භාගතුන් වහන්සේගේ ධර්මය වෙනුවෙන්. ඒක තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. අතහැරීම කියලා කියන්නේ තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අතහරින්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ තමයි තමන් කැමති දේවල් අනික් දේවල් අතහරින්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපි බුදුදහම ගැන කතා කරද්දී මේ සක්වලක් කියලා කියන්නේ මනුස්ස ලෝකයේ සිට ලෝක ගණනාවක්. ඒ සක්වලවල් 1000ක විශ්ව කොටසක්, විශ්වයේ තියෙන සක්වලවල් දහසක කොටසට කියනවා සහස්‍රී ලෝක ධාතුව කියලා. අද කාලේ නම් බටහිර පුද්ගලයන් ගැලැක්සි නමින් හඳුන්වනවා. ඉතින් මෙවැනි කොටසක මනුස්ස ලෝකම 1000ක් තියෙනවා. මෙවැනි සහස්‍රී ලෝක ධාතු නැත්තම් චූලනිකා ලෝක ධාතු දහසකට කියනවා දිසහස්‍රී ලෝක ධාතුව නැත්තම් මජ්ක්‍මිකා ලෝක ධාතුව කියලා. එවැනි කොටසකට අයිති වෙනවා මනුෂ්‍ය ලෝක 10000ක් මිලියනයක්. මේ මජ්ක්‍මිකා ලෝක ධාතු එපමණ ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියනයක් ගත්තාම මේ කෝටි ලක්ෂය, එහෙම නැත්නම් ට්‍රිලියනය කියන කොටස හැදෙනවා සක්වලවල් වලින්. මනුෂ්‍ය ලෝකෙම ට්‍රිලියනයක් තියෙනවා, 1.12ක්. මෙන්න මේ ප්‍රමාණයට අනදීමට උපන්න උත්තමයා තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ. හිතලා බලන්න, අප කරන පූජාව එවැනි උත්තමයකට සුදුසුද, එහෙම නැත්නම් නුසුදුසුද, ඒ සිතිවිල්ලම ප්‍රමාණවත් වෙයි තමන්ගේ පූජාව වැඩි දියුණු වීම සඳහා. ඉතින් මේ කාරණාව විශේෂයෙන් සඳහන් කළේ දානය සකසා දීම, ඊට අමතරව ගෞරවයෙන් දීම කියන කාරණා ගැන සාකච්ඡා කිරීමට, ඊට අමතරව අපි සුදුසු කාලයට දුන්න දාන පිළිබඳව සාකච්ඡා කළා. මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ අංගුත්තර පංචක නිපාතේ සප්පුරුෂ දාන සූත්‍රය 280 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ, අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ. ඉන්පසුව තියෙන 4 වෙනි කාරණාව, අනග්ගහිත චිත්තෝ කෝපන භික්කවේ දානං දත්වා, අල්ලා නොගත් සිතින් භික්ෂූනි දන් දී, යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති, යම් තැනක යම් යම් තැනක ඒ දානයේ විපාකය පහළ වෙනවාද, අද්ධෝච හෝති මහද්ධනෝ මහා භෝගෝ, ධනෙන් ආඩ්‍ය වේ, සියලු කරුණෙන් ආඩ්‍ය වෙනවා, මහා ධනවත් වෙනවා, මහා සම්පතකට උරුමකම් කියනවා. උලාරේසුච පංචසුකාම ගුණේසු භෝගාය චිත්තං නමති. උලාරේසුච කියලා කියන්නේ උසස්. පංචසුකාම ගුණේසු පංචකාම ගුණයන් කෙරෙහි භාවිතා කිරීම පිණිස සිත නැමෙනවා. මේ කාරණා විශේෂයි. දැන් අද කාලේ සමහර කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ උසස් වූ පංචකාමය කියන්නේ මොකද්ද? උසස් වූ පංචකාමය කියලා කියන්නේ මේ ලෝකයේහි ලෞකික වශයෙන් ආහාර වලින් තියෙනවා පහත් ආහාර, රළු ආහාර. ඒ ආහාරය පිළිබඳ කියනවා නම් මේ කිඹුලෙක්ගේ ආහාරය ඊටම රළුයි කියලා සඳහන් වෙනවා. ඊට වඩා සියුම් මොනරෙක්ගේ ආහාරය කිඹුලෙකුට ගල්ුණක් දිරවනවා කියලා කියලා තියෙනවා. මොනරගේ ආහාරය ඊට වැඩිය රළු බවින් අඩුයි. ඊට වඩා ඇත්තුන්ගේ වගේ සත්තන්ගේ, අලි ඇත්තුන්ගේ ආහාරය සියුම්. නමුත් ඒ සතුන්ට ගහක කඳක් වුණත් කන්න පුළුවන්. ඊට වඩා සියුම් ගෝණන්ගේ, මුවන්ගේ ආහාරය. ඊටත් වඩා සියුම් හාවෝ වගේ කුඩා සතුන්ගේ ආහාරය. ඉතින් මේ වගේ සියුම් සියුම් කාරණාවලින් සියුම් සියුම් ආහාර තත්ත්වයන්ට විවිධ සත්වයෝ පුරුදු පුහුණු වෙලා තියෙනවා. වැද්දන්ගේ ආහාරය ඊට වඩා සියුම් කියලා තියෙනවා. ඊට වඩා ගමේ ඉන්න පුද්ගලයෙක්ගේ ආහාරය සියුම්. එහෙමයි බුද්ධාමි සඳහන් වෙන්නේ. ග්‍රාම්‍ය කියලා හඳුන්වන්නේ යම්කිසි පහත් බවකින් යුක්තයි. නාගරික කියලා හඳුන්වලා තියෙන්නේ යම් උසස් ශීලාචාර ගුණයකින් යුක්තයි කියන මට්ටමේ. මෙහෙමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ගැමියෙක්ගේ ආහාරයට වඩා නගරවැසියෙක්ගේ ආහාරය සියුම්. ඒ නගරයේ මැති ඇමතිවරුන්ගේ ආහාර ඉතා සියුම් සියුම් තත්ත්වයන්ට පත් වෙලා රාජභෝජනයේ තමයි මනුස්ස ලෝකයේ තියෙන ඉහළම ආහාරය බවට පත් වෙන්නේ. සාමාන්‍ය වශයෙන් අතිශය පුණ්‍යවන්තයෝ ඉඳලා තියෙනවා භාගතුන් වහන්සේගේ කාලේ එක කහවණුවකින් පවුලකට දවසක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන ආර්ථිකයක එක වේලකට කහවණු ලක්ෂයක් වියදම් කරපු සිටුවරු ඉඳලා තියෙනවා. සෝන කෝලිවිස සිටුවරයා ඒට හොඳම උදාහරණ. ඉතින් ඒ වගේ ආර්ථික පරතරයක් ඒ දවස්වලත් තිබිලා තියෙනවා. ඒ නිසා ලෝකයේ සර්ව සම්පූර්ණින් සමාන වෙන්නේ නැහැ බොහෝ කාලවලදී කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ පහළ වෙලත් මේ ආර්ථික විෂමතාවය කියන එක ලෝකේ නැති වෙන්නේ නැහැ. මොකද මේ ආර්ථික විෂමතාවයට තමන් පෙර දන් දීලා තියෙනවද දන් දීලා නැද්ද කියන කාරණාව විශේෂයෙන් බලපානවා. ඉතින් ඒ නිසා තමන් දන් දීලා තියෙනවා නම් දැන් කළ යුත්තේ මොකක්ද? එහෙනම් තව දන් දෙන්න ඕනේ ලැබුණ ධනෙන් දන් දෙන්න ඕනේ අනාගතයේදී නිවන් දකින්නකම් මග වියදම් වලට. තමන් දන් දීලා නැත්තම් මොකද කරන්න ඕනේ? දැන් දන් දෙන්න ඕනේ. තමන් සතු දේවල් අතහරින්න ඕනේ. තමන්ට නැති දේවල් අතහරින එක නෙමෙයි දන් දීම කියලා කියන්නේ. තමන්ට තියෙන ස්වල්පය හෝ අතහැරීම. ස්වල්පයක් තියෙන පුද්ගලයාට ඒ සියල්ල අතහරින්නත් හරි අමාරුයි. බොහෝ තියෙන පුද්ගලයාටත් ඒ සියල්ල අතහරින්න නම් අමාරුයි. පොඩි ප්‍රමාණයක් අතහරින්න ලේසි. ඒ නිසා බොහෝ දෙනෙක් තමන් අතහරිනවා කියලා අල්ප ප්‍රමාණයක් දන් දීලා තමන් හොඳ දානපතියෝ කියලා හිතාගෙන ඉන්නවා. එහෙම තමන්ව රවට්ට ගත්තට මේ විශ්වය රැවටෙන්නේ නැහැ. මේ ස්වභාව ධර්මයේ රැවටෙන්නේ නැහැ. තමන්ගේ චේතනාව අනුව තමන්ට පළදීම ඉබේම සිද්ධ වෙනවා. ඒ කවුරුත් පාලනය කරන දෙයක් නෙමෙයි. ඒ ස්වභාව ධර්මයේ නියමයක් අනුව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ට දැන් තියෙන දේවල් වලින් ඒ තියෙන දේවල් නිවැරදි ආකාරයට පරිහරණය කරන්නේ කොයි ආකාරයටද? භාගතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා මේ පොහොසත් පුද්ගලයා දන් දෙන්නේ නැත්නම් තමන්ගේ ධනය නාස්ති කරන, තමන්ගේ ධනය විනාශ කරගන්න පුද්ගලයෙක්. ඒ මොකද ඒ පුද්ගලයා ලෝභකම නිසා තමන්ගේ ධනය දන් දෙන්නේ නැතුව එකතු කරලා ඒ සියල්ල අතහැරලා නිරයකට හෝ තිරිසන් ආත්මභාවයකට, ප්‍රේත ආත්මභාවයකට ඉපදිලා බොහෝ සෙයින් දුක් විඳිනවා දේවල් නැතුව. ඉතින් මේ කාරණාව තමන්ට තියෙන ධනය පිළිබඳ අතහැරීම, ඒක තමයි දානය කියලා කියන්නේ. මේ අල්ලගත්ත නැති සිතින් දන් දීම පිළිබඳව විශේෂ කතා වස්තුවක් තියෙනවා. මේ අපේ බුදුදහමේ ඒ කාරණාව සඳහන් වෙන්නේ අපුත්තක සිටුතුමාගේ වස්තුව හැටියට. භාගතුන් වහන්සේ ජේතවනේ වාසය කරන සමයෙහි ඒ අපුත්තක සිටානෝ මරණයට පත් වෙනවා. මරණයට පත් වෙලා ඒ පිළිබඳව පසේනදී කොසල් රජුරවන්ට ආරංචි වෙනවා මේ සිටුවරයාට පරම්පරාවක් නැහැ, පුතුන් නැහැ. ඒ නිසා ධනය අස්වාමික වුණා. ඒ නිසා ඒ සිටුවරයා මරණයට පත් වීමෙන් හත්වෙනි දවසේදී රාජ්‍ය බටයන් සමග ගොස් ඒ කුලේ තියෙන ධනය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙනෙනවා. ඉතින් එසේ අරගෙන ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟට ගිහින් ඉන්න වෙලාවේ භාගතුන් වහන්සේ විශේෂ ප්‍රශ්නයක් යොමු කරනවා. මහරජ, මේ මහ දවල් මොකක්ද පැමිණෙන්න කාරණාව කියලා. මෙහි ස්වාමීනි මේ සිටු පුත්‍රයෙක් හිටියා, ඔහු කාලක්‍රියා කළා, ඔහුට පුතුන් නැහැ. ඒ නිසා ඔහුගේ පියවරුමෙන් ලැබුණ ධනය රජ අන්තපුරයට විශේෂයෙන් අරගෙන යාමට පැමිණියා කියලා රජු පිළිතුරු දෙනවා. රජතුමා තව ප්‍රශ්නයක් යොමු කරනවා භාගතුන් වහන්සේට. භාගතුන් වහන්ස, ඔහු මේ ලෝකයේ තියෙන උසස් ආහාර ඔහුට පිළිගැන්නුවාම මිනිස්සුන්ට බයිනවා. මේවා මිනිස්සු කන ආහාරද? මේවා අරගෙන යන්න නුඹල මං සමග සෙල්ලම් කරන්න එනවද කියලා නොයෙක් දේවල් වලින් ගහලා එළවනවා මේ මිනිස්සුන් හොඳ ආහාර දෙන. නමුත් මෙන්න මේ තමයි මිනිස්යන්ගේ ආහාර කියලා කාඩි හාල් වලට කාඩි කැඳ ආහාර නැත්තම් හාල් වලට පමණක් දෙවෙනි වෙච්ච ඊට වඩා යම්තම් උසස් වෙච්ච ආහාරයක් බතක් මේ පරිභෝජනය කරනවා. වස්ත්‍ර යාන කුඩාදී මනාප උසස් දේවල් ඔහුට පිළිගැන්වාම ඒ ආකාරයමයි ඔහු පාවිච්චි කරේ. ඉතාම දිරපු රතයක්, පැරණි දිරපු රතයක්, වස්ත්‍රවලින් පාවිච්චි කළේ රළු වස්ත්‍ර, සියුම් උසස් වස්ත්‍ර පාවිච්චි කරේ නෑ. ඉතින් මේ කාරණාවට හේතුව කුමක්ද භාගතුන් වහන්ස කියලා මේ ප්‍රශ්නය යොමු කරාම භාගතුන් වහන්සේ පෙර කුමන කර්මයක් සිද්ධ කිරීමෙන් මෙසේ සිදු වුණාද කියන කාරණාව හෙළිදරව් කරනවා. තගරසිකී නම් වූ පසේ බුදුරජාණන් වහන්සේට එක දවසක් මේ පුද්ගලයා දානයක් දෙන්න හිතනවා. ඒ ජීවිතේම දන් දීලා නැහැ. නමුත් එක දවසක් හිතෙනවා පිඩුසිගාවටන තගරසිකී නම් වූ පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න. ඒකත් තමන්ගේ අතින් දෙන්නේ නැහැ. බිරිඳට කතා කරලා කියනවා මේ ශ්‍රමණයාට එක බත් හැන්දකට අවශ්‍ය බත් හැන්දකුයි ව්‍යංජනයි දෙන්න කියලා යනවා. ඉතින් මේ පුද්ගලයාගේ භාර්යාව අතිශයින් ශ්‍රද්ධාවන්තයි. බොහෝ කාලයකට පස්සේ දෙන්න කියන වචනේ ඇහුණා. ඇහුණ පමණින් සතුට වෙලා තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේට ප්‍රණීත භෝජන පාත්‍රය පුරවලා දන් දෙනවා. දන් දීලා නැවත තගරසිකී භාගතුන් පසේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ සිටු මේ පුද්ගලයා දකිනවා. දැකලා මේ ශ්‍රමණය කුමක්ද ලැබුණේ කියලා පාත්‍රය අතට අරන් බලලා සිතනවා අපරාධේ. මේක සේවකයෙකුට දුන්නා නම් මේ ටික පරිභෝජනය කළා මට සේවයක් කරනවා. මේ පුද්ගලයා හැම නෙමේ ගිහිලා නිදාගනි. මේ ආහාරය වළඳලා නිදාගනි කියලා සිත දූෂ්‍ය කරගන්නවා. ඉතින් ඒ නිසා නැවත මේ අල්ලගත්ත හිතින් දන් දුන්නා කියන තැනට එනවා. මේ චේතනාව අපිරිසිදු කරගත්ත නිසා ඊට අමතරව තව කර්මයක් සිද්ධ කරගන්නවා. තමන්ගේ ඥාති පුත්‍රයෙක් ධනය බෙදෙන්නේ නැති වෙන්න කියලා මරනවා. ගහකින් මුලක් කපනවා වගේ හිස කණින් වෙන් කරලා විසි කරනවා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා බොහෝ කාලයක් නිරේ පැහැෙනවා ඒ කර්මය නිසා. බොහෝ ජීවිත ගාණක් නිරේ පැහැෙනවා. පසු කලෙක ඒ අතර වාරේ මාරුවෙන් මාරුවට හත් සැරයක් ස්වර්ගයේ උපදිනවා. පසේ බුදුරජාණන් වහන්සේට එක බත් හැන්දක ප්‍රමාණයක් දන් දෙන්න අවසර දුන්න නිසා. ඉන්පසුව මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා සත්වරක් සිටු තනතුරු ලැබිලා. බලන්න දානය දායකයාගේ වශයෙන් පිරිසිදු නොවුණත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ වශයෙන් විතරක් පිරිසිදු වුණත් කොයිතරම් මහත්ඵලද කියලා. මේ විදියට හත්සරයක් සිටු තනතුර ලැබුණට පුතෙක් ලැබුණේ නැහැ. ඇයි පුතු ලැබෙන්නේ නැත්තේ? දරුවන්ට කරදර කරුපයට පුතු ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිත හතේම වෙන පිනක් කරගත්තේ නැති නිසා මේ හත්වෙනි ජීවිතේ ඒ ජීවිතයේදීත් මරණයට පත් වුණානෙන් පසුව දැන් මහා රෞරව නම් වූ මහනිරේ පිදලා ඉන්නවා. නමුත් මේ ජීවත් වෙන කාලය තුල තමන් දුන්න දාණය නිසා වස්තුව ලැබුණට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. අල්ලගත්ත හිතින් දන් දුන්න නිසා. ඒ නිසා පින්වතුනි තමන් දන් දුන්නට මදි සිත රැක ගන්නත් ඕනේ. මේ කාරණාව පිළිබඳව විශේෂයෙන් හිත යොමු කරන්න. එහෙම නැත්නම් දුන්න කියලා තමන් නිකන් බොරුවට සතුට වෙන්න එපා. තමන්ට ලැබුණට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. මේ කාරණාව අද අපි සාකච්ඡා කරන තවත් සූත්‍රයක සඳහන් වෙනවා. ඒ නිසා අපි එතනදි සාකච්ඡා කරමු. ඉතින් පසේනදී කුසල රජුරෝ මේ වචනේ අහලා මේ පාප කර්මයක බරපතලකම කොයිතරම්ද? අහෝ භන්තේ භාර්යං කම්මං එත්තකේ නාම භෝගේ විචමානේ නේව අත්තනා පරිභුංජි න තුම්හාදිසේ බුද්ධේ දුර්විහාරේ විහරන්තේ පුඤ්ඤකම්මං අකාසි කියලා ප්‍රකාශයක් කරනවා. අහෝ ස්වාමීනි, මේ කර්මය කොයිතරම් බරද, ගැඹුරුද? එපමණක් සම්පත් විද්‍යමානව තියෙද්දී තමන් පරිභෝග කළෙක් නැහැ. නුඹ වහන්සේ වැනි බුදුවරයෙක් ජීවමානව වැඩඉඳිද්දී පුණ්‍ය කර්මයක් කරෙත් නැහැ. කොයිතරම් අවාසනාවක්ද, කොයිතරම් බර කර්මයක්ද? මහා රෞරවය කියන්නේ ලේසි පාසු නිරයක් නෙවෙයි. ඒ නිරයට ගියාම නැවත බොහෝ කාලයකට ඉන්න ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය වර්ෂ ගණනින් කියන්න බොහෝ බිന്ദു ගණනක් නිසා කියන්නත් අපහසුයි. ඉතින් මේ විදියට ප්‍රකාශයක් කරනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී මෙන්න මේ ගාථාව වදාරනවා. හනන්ති භෝගා දුම්මේධං නොච්ච පාර ගවේසිනෝ. හනන්ති කියලා කියන්නේ විනාශ කරනවා, නැත්නම් මරනවා කියන එකයි. විනාශ කරනවා මේ සම්පත් දුෂ්ප්‍රඥා විසින් විනාශ කරනවා. කොහොමද විනාශ කරන්නේ? පරතරට යන්න ක්‍රමය හොයන්නේ නැති නිසා, සසරින් එතර වෙන්න ඔව් මාර්ගයක් හොයන්නේ නැති නිසා තමන්ට ලැබුණු වස්තු විනාශ කර ගන්නවා. භෝග තණ්හාය දුම්මේධෝ, මේ වස්තු තණ්හාව නිසා, භෝග තණ්හාව නිසා දුෂ්ප්‍රඥා හන්ති අඤ්ඤේ වත්තනම්, හරියට වෙන පුද්ගලෙක් තමන්ව මරනවා වගේ තමන්ම තමාව මරා ගන්නවා. මේක තමයි භාගතුන් වහන්සේගේ ප්‍රකාශය. මේ වස්තුව තියෙන පුද්ගලයා මේ වස්තුවෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඔහු තමන්ට ප්‍රයෝජනවත් පිණිස ඒ වස්තුව වියදම් කළ යුතුයි. තමන්ගේ ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් වියදම් කළ යුතුයි. පුණ්‍ය කර්ම පිණිස ඒ වස්තුව වැය කළ යුතුයි. අන්න එහෙම කරනවා නම් එහෙම පුද්ගලයෙක් තමයි ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ. ඉතින් සර්වාකාරයෙන් ප්‍රඥාවන්ත වෙන්න අංගුත්තර දසක නිපාතේ කාමභෝගී සූත්‍රය අනුව නම් ධාර්මිකව ඒ ධනෙ උපය ගන්නත් ඕන. ඉතින් මෙන්න මේ කතා වස්තුව අනුව මම හිතනවා මේ පින්වතුන්ට අදහසක් ලැබෙන්නේ නැති කෙසේද දන් දිය යුත්තේ කියන කාරණාව. පස්වෙනි කාරණාව හැටියට තියෙන්නේ, සඳහන් කරලා තියෙන්නේ, අත්තානංච පරංච අනුපහච්ච කෝපන භික්කවේ දානං දත්වා කියන කාරණාව. තමන්ට සහ අනුන්ට කරදර කරන්නේ නැතුව දන් දීම විශේෂයි. දැන් අද කාලේ බොහෝ බොහෝසත් පුද්ගලයන් ඉන්නවා, දානයකට මොනවාරි ගන්න ගියාම මේ පාරේ ඉන්න දුප්පත් වෙළෙන්දෙක්ගෙන් ඉතාම අඩු මිලට ගන්න දැඩි උත්සාහයක් කරනවා. සමහර විට ඒ පුද්ගලයා දවස පුරාම අවුවේ වේවිලා හම්බ කරගන්න මුදල ඔහු භාගයකටත් වඩා අඩු කරනවා. ඒ මිල ගැන වාද කරලා හෙට්ටු කරලා ඔහු ඉතාම ලොකු කරදරයකට පත් කරනවා. අර පුද්ගලයාටත් දවස පුරාම ඉඳලා හිස්සතින් ගෙදර යනවට වඩා යම් දෙයක් හරි ලැබුණොත් හොඳයි, එහෙම නැත්නම් මේ වස්තුව නරක් වෙනවට වඩා විගුණ ගන්න එක හොඳයි කීයට හරි කියලා හිතලා සමහරලාට අඩුවට දෙනවා. මේ මිලට ගන්න පුද්ගලයාත් තමන් අති දක්ෂයෙක් කියලා හිතාගෙන සතුටු වෙමින් ඒ බඩු මිලදී ගන්නවා. නමුත් ඔහු ඉතා විශාල පාප කර්මයකට උරුමකම් කියමින් තමයි සතුටු වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි නිසා සතුටු වෙන්නේ මිත්‍යා දෘෂ්ටි සිතිවිලි වලින්. ඉතින් මේ විදියට අනුන්ට කරදර කරනවා, අනුන්ගෙන් බලෙන් වැඩ ගන්නවා. සමහර ආයතන ප්‍රධානීන් තමන්ගේ ආයතනයේ යටත් පිරිස යොදවනවා බලෙන්, තම ඒ පුද්ගලයන්ගේ කැමැත්ත විමසන් නැතුව. සමහරලාට පිරිස කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා, නමුත් හිතන් ඉන්නා වගේ දහ ගුණයක් වැඩ ගන්නවා. එතකොට ඉතින් තමන්ගේ සිතවිල්ලට එහා වැඩ කරද්දී අකමැත්තෙන් වැඩ කරන්නේ. මේ විදිහට අනුන්ට කරදර කරලා දන් දෙනවා බොහෝ දෙනෙක්. ඉතින් තමන්ටවත් කරදර නොවන විදිහට තමා දන් දෙන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් ගැනත් හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ සමහර කෙනෙක් දන් දෙන්න කියලා හිතාගෙන සිල් කඩා ගන්න, සිල් කඩාගෙන බොරු කියලා වස්තු රැස් කරනවා, සම්මාදම් කරන්න ගිහිල්ලා බොහෝ සෙයින් පව් රැස් කර ගන්නවා, ඒ පුද්ගලයන්ගෙන් මුදල් ගන්නවා, ඒවා ඒ කාරණාවට යොදවන්නේ නැහැ. බොහෝ ණයකාරයෙක් විශාල ණය සහිත පුද්ගලයෙක් බවට පත් වෙලා තමයි පින කරන්නේ. පිනක් කරනවා කියලා හිතාගෙන පවක්ම කරනවා. ඉතින් තමන්ට කරදර කරන්නෙත් නැතුව දන් දෙන්න ඕනේ. තමන් පංචශීලයේ පිහිටන්න ඕනේ. තමන්ට නරකක් වෙන දේවල් කරලා වස්තුව හෝ මුදල් එක්ස්ට්‍රස් කිරීම නොකරන්න ඕනේ කියන කාරණාව තමන් විශේෂයෙන් මේ කාලේ ඉදිරියේදී අපට මහා පුණ්‍ය කර්ම මාලාවක් දකින්න ලැබෙන වෙසක් උත්සවය එළඹෙනවා. ඉතින් අපට පේන කාරණාවක් තමයි සම්මාදිට්ඨිකත්වයකින් තොරව පුණ්‍ය කර්ම කිරීම බහුලයි. සම්මාදම් කරවනවා, තමන්ට මොන අපාය යන්න වෙනවද කියලාවත් හිතන්නේ නැති මට්ටමකට ගිහිල්ලා සමහර කෙනෙක්ට ගිහිල්ලා ඔහුගේ ගෞරවය ආරක්ෂා කරගන්න නම් මුදල් දෙන්නම වෙන විදිහට කතා කරනවා. සමහර කෙනෙක් බයට දෙනවා, බණී කියලා බයට දෙනවා, නින්දා කරයි කියලා බයට දෙනවා. එහෙම නැත්නම් දරාගන්න බැරි මුදලක් කොලේක උඩින් ලියලා ගිහිල්ලා පෙන්නනවා, මේ අනිත් පිරිස නම් මේ වගේ දේවල් දුන්නා, මේ වගේ ප්‍රමාණයක් දුන්නා කියලා. ඉතින් අර පුද්ගලයාට හිතාගන්න බෑ තමන් කීයක් දෙන්න ඕනේද බැනුම් අහන්න නැති වෙන්න, නින්දාව නොලවන්න කියලා. එවැනි කරදර කරලා තමයි පුණ්‍ය කර්ම කරන්නේ. කරලා සිල් රකින්නවද? නැහැ. සංගීත පාටි සහිත ඒ ගීත යොදලා නොඑක් ආකාරයේ අකුසල් සහිත නැටුම් නටලා වැරදි වචන කියලා පරුස වචන කතා කරලා එවැනි ආකාරයේ පෞකම් සිද්ධ කරගනිමින් සමහර විට ඒ දානය ලබා ගන්න එන පුරුෂයන්ටත් ඒ පුද්ගලයන්ටත් කරදර කරලා වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ කරදර කරලා තමයි අද කාලේ පුණ්‍ය කර්ම කරන බහුලව පේන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව විශේෂයි. අද කාලේ පුණ්‍ය කර්මයක් කරද්දී මම කරන්නේ පුණ්‍ය කර්මයක්ද? මම කරන්නේ බුදුදහමේ භාගතුන් වහන්සේ දේශනා කරපු හොඳ පුණ්‍ය කර්මයක්ද කියන කාරණාව විශේෂයෙන් හිතන්න. එහෙම නැත්නම් තමන් පින් කරනවා කියලා විනෝදාංශයක් වගේ දෙයක් කරලා නිරයකට එළවෙන්න පුළුවන්, ප්‍රේතෙක් වෙන්න පුළුවන්, තිරිසනෙක් වෙන්න පුළුවන්. තිරිසනෙක් වුණොත් මරණ බිය සහ බඩගින්න දිගින් දිගටම තියෙනවා. ඉන් පසුව පුණ්‍ය කර්ම කරන්න ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයේ වුණත් මේ රැස්වලා ඉන්න පින්වතුන් කොයිතරම් වාසනාවන්තයද කියලා දැනගන්න මේ පින්වතුන්ට ලැබෙන්නේ මරණාසන්න කාලෙත් නෙමෙයි. තව ජීවිතයක ඉපදිලා බලන්න අපි ඒ කාලේ මෙවැනි පුණ්‍ය කර්මයක් කරගත්ත නිසාද මෙවැනි සාහනයකින් ඉන්නවා කියලා කෙනෙකුට හිතෙන්නේ. නමුත් පුණ්‍ය කර්මයේ විපාකය මේ තරම් කියලා කෙනෙකුට දැනගන්න විදියක් නැති තරම් මහා විපාකයක් තියෙන්නේ. මේ විදියට සමහර කෙනෙක් අද කාලේ පින්කම් කරන්නේ ඉතාම දුක් මහන්සියෙන්, කලින් අඩුවෙන් පින් කරපු නිසා සමහර කෙනෙක් පහසුවෙන් කරනවා. සැපසේ කරත් දුකසේ කරත් පුණ්‍ය කර්මයේ ස්වභාවය තමයි පළදෙන මොහොතේදී තමන්ට කැමති ආකාරයෙන් මනාප ආකාරයෙන් ඊටාම කාන්ත ඉෂ්ට වූ ආකාරයකට පළ දීම. එනිසා මේ පින්වතුන් විශේෂයෙන්ම තමන්ගේ සිත රැකගෙන පින්කම් කරන හැටි හරියට තමන් තුළ උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරලා තමන්ට තනියෙන් කියවන්න පුළුවන් නම් පිටකේ කියවන්න. පිටකය කියවන්න අවශ්‍ය කරුණු මොනවද කියනවා නම් දන්න කෙනෙක්ගෙන් අහන්න. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් ඒ කරුණ පිළිබඳව පැහැදිලි කරගන්න. දැන් අද කාලේ පන්සල්වල බොහෝ පුණ්‍ය කර්ම සිද්ධ කරනවා. දන් දෙනවා එක පිරිසක්, සිල් ගන්නවා පිරිසක්. සිල් ගන්න පිරිස ප්‍රධාන කාරණේ මොකද්ද? තැනක් වෙන් කර ගැනීම. පන්සලේ තැනක් වෙන් කර ගැනීම. ඉතින් මේ සියලු දේ අතහැරලා නිවන් දකින්න යන පිරිස තමන් අල්ලගත්ත තැන පිළිබඳව දැඩි ලෝභයකින් එහෙම මොහොතට ඉන්නවා. මේ සාංගික වස්තුවෙන් කොටසක් තමයි අල්ලගෙන ඉන්නේ. සමහර පිරිසක් නම් නිවැරදි ආකාරයට සිල් ගන්නවා. නමුත් දන් දෙන්න හිතන්නේ නැහැ. සිල් ගන්නවා විතරයි. දන් දෙන පිරිස හිතනවා අපි සිල් ගන්න ඕනේ නැහැ, අපි දන් දෙන පිරිස. දන් දෙන පිරිස අපි අද මේ දාණය ගැන කතා කරන්නේ, සීලය ගැන කතා කරද්දී විශේෂයෙන් සීල සම්පන්න වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. දන් දෙන පිරිස හිතන්න අපි නිවැරදි තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා මේ දාණය දෙනවා. එහෙම නැත්නම් අටසිල් සමාදන් වෙලා මේ දාණය දෙනවා. ඇයි බැරි? හිත නැතිකම හින්දා තමයි බැරි. නැත්නම් දන් දෙන්න දන් මේ සිල් රැකුණ සීලයක් සමාදන් වෙච්ච පුද්ගලයාට දන් දෙන්න තහනම් කරලා නැහැ භාගතුන් වහන්සේ. හොඳ සීලයක පිළිපදලා දන් දෙන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. එනිසා දන් දෙන පිරිස විශේෂයෙන් තමන් අඩුම ගානේ තිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්න හිතන්න. එහෙම නැත්නම් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න. ඒ කරුණ කරන්න බැයි නම් අඩුම ගානේ ආදි බ්‍රහ්මචාරීක පංචශීලය, ඒ කියන්නේ පංචශීලයේම ශික්ෂාපද පහ තමයි ඒකේ තියෙන්නේ. නමුත් තුන්වෙනි ශික්ෂාපදයේ වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්න. මෛතුණියෙන් වෙන්වලා කාමයේ හැසිරෙන්නේ නැතුව බ්‍රහ්මචාරී විඳලා අඩුගානේ ඒ අරහත්ත්වයට මුළු ආදි බ්‍රහ්මචාරීක පංචශීලයවත් සමාදන් වෙන්න. අෂ්ටාංග සීලය සමාදන් වෙන්න බැරි නම් දුර්වලෙක් නම් අඩුම ගානේ අටසි සමාදන් වෙන්න බැරිම නම් පන්සිල් සමාදන් වෙන්න කියලායි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සමහරව හිතනවා භාගතුන් වහන්සේ විවාහ වෙන්නම කිව්වා, ඒ නිසා අපි විවාහ වෙන්නම ඕනේ. එහෙම දෙයක් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ කැමති කෙනෙකුට විවාහ වෙන්න දේශනා කරලා තියෙනවා. නමුත් වීර්‍යවත් පුද්ගලයෙක් කියලා කියන්නේ බ්‍රහ්මචාරීව ඉන්න පුද්ගලයා. මොකද මේ මනුස්ස ලෝකයේ ලබන්න පුළුවන් එක ස්ත්‍රියයි. ඒකේ තරම් සැපයක් හැටියට සලකන්නේ නැහැ සංසාරේ භාගතුන් වහන්සේ. නමුත් මේ පින්වතුන් සමහර විට දන්නේ නැතුව ඇති මේ අබ්‍රහ්මචර්යා වේරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වුණාම මොකද වෙන්නේ? ස්ත්‍රීන් දහස් ගාණක් ලැබෙනවා සංසාරේ ඉන්නවනම්. මේ ජීවිතේ නිවන් දකින්නවා නම් නිවන් දකින්නත් පුළුවන්. ඊළඟ ජීවිතේ බ්‍රහ්මචාරීව ඉන්න තැනක ඉපදුනොත් එහෙම ඉන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් ස්ත්‍රීන් ලබන්න සිටුවොත් ඒ ලැබෙන ස්ථානයක ඉපදුනොත් බොහෝ ස්ත්‍රීන් ලැබෙනවා. ඒ නිසා අල්ප වූ කාමයක් කියන කාරණාවට වඩා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් අතහැරීමක් කරන පුද්ගලයා විපුල ඵලයක් ලබනවා කියලා දේශනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ගිහි පිළිවෙත මොනවද? ගිහි පිළිවෙත කුමක්ද භාගතුන් වහන්සේ කියලා මේ අනාගාමී උපාසකයන් වහන්සේ නමක් ගිහිල්ලා ඇහුවාම භාගතුන් වහන්සේ කියන්නේ නුවණ තියෙන වීර්‍යවත් ගිහියා ගිනි අඟුරු වලක් වගේ දැකලා කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ, බ්‍රහ්මචාරීව ඉන්න ඕනේ. එහෙම වීර්‍යයක් නැත්නම් අඩුම ගානේ පරදාර සේවනයවත් නොකර ඉන්න ඕනේ කියලා අවම වශයෙන් තමයි පංචශීලය දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි අවම වශයෙන් පංචශීලය සමාදන් වෙන්න ඕනේ. ඒ කාරණාව විශේෂයි. ඒ නිසා නමුත් හිතන්න එපා තමන් මේ ලොකු දෙයක් කරන්න කියලා හිතාගන්න තමන් මේ බුදුහාමුදුරු කියපු අවම වට්ටමේ ඉන්නේ කියලා හරි අවබෝධයකට එන්න. මේ විදියට දන් දෙන පින්වතුන් අඩුම ගානේ තිසරණ සහිත 500 සමාදන් වෙන්න කියලා විශේෂ මතක් කිරීමක් කරනවා. සසර ජීවිත කෝටි ගණනක් සසර ඉන්නවා නම් සුවපත් භාවය පිණිස පවතින දෙයක්, සසරින් එතර වෙනවා නම් එතර වීම පිණිස. හිතන්න එපා මේ හැමදේම කරන්නේ සසර දික් කරගන්න කියලා. කැමති කෙනෙකුට දික් කරගන්න පුළුවන්, කැමති කෙනෙකුට කෙටි කරගන්නත් පුළුවන්. ඒක තමයි මේ ප්‍රතිපදාවේ තියෙන විශේෂත්වය. එනිසා තමන් හිතන්න තමන් ඉක්මනින් නිවන් දකින්නවද කල් ගිහිලා නිවන් දකින්නවද, ඒක තමන් තීරණය කරන්න. ඒක භාගතුන් වහන්සේ තීරණය කරන්නෙත් නැහැ, අපි තීරණයක් දෙන්නෙත් නැහැ. නමුත් දානයක් දෙද්දී තමන් රවට්ට ගන්න එපා අකුසල් සහිත දන් දීලා. දානය දෙන්න කලින් සිත පිරිසිදු කරන්න, දානය දෙන වෙලාවට සිත පිරිසිදු කරන්න, දානය දීලා අවසන් වෙලා ඒ දුන්න දානය පිළිබඳ අඩුලුඩුකම් තිබුණත් සතුටු වෙන්න තමන්ට පුළුවන් හැකියාවෙන් තමන් දුන්නා. තමන් ඊළඟ පුණ්‍ය කර්මය මේ අඩුලුඩුකම් නැතුව අඩුපාඩු නැතුව සිද්ධ කරනවා කියලා අදිස්ථානයක් පිටව ගන්න කලින් දානය පිළිබඳ සිත දූෂ්‍ය කරගන්න එපා. ඒ දුන්න දානය දාන වස්තුව සම්පූර්ණයෙන් මතහරින්න, සකසලා දන් දෙන්න, ගෞරවයෙන් දන් දෙන්න, ප්‍රණීත දේවල් දෙන්න, තමන්ගේ අතින් දෙන්න, තමන්ගේ ඥාති මිත්‍රයන් ලවා දන් දෙන්න උත්සාහ කරවන්න. කියන්නේ දන් දෙන්න ඒ පුද්ගලයන් උනන්දු කරවන්න. තමනුත් සිල්වන්ත වෙලා තමනුත් දන් දෙන්න අන්‍ය පුද්ගලයන්වත් එහෙම සමාදන් කරවන්න. මේ තමන්ට සහ අනුන්ට කරදර නොකර දන් දීමේ ඵල විපාකය භාගතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. යම් තැනක මේ දාන ඵලය මේ පින්වතුන්ට ලැබෙනවා නම් ඒ දාන ඵලය ආරක්ෂා කරන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ටවත් අනුන්ටවත් කරදර නොකර දන් දෙන පුද්ගලයාට. ඒ මොකද කරදර කරලා දන් දුන්නොත් එම ඒ දාන වස්තුව මේ ජලයෙන් උපද්‍රව වෙන්න පුළුවන් දාන වස්තුවට, ඒ කියන්නේ ගම් වතුරට අහු වෙන්න පුළුවන්, වැහි වතුරට අහු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගින්න විනාශ කරන්න පුළුවන්, ගින්නකට අහු වෙන්න පුළුවන්, රාජ්‍ය රාජසන්ත කරන්න පුළුවන්, සොරු බහැර ගන්න පුළුවන්, තමන්ගේ අමුදරු නැත්නම් දරුවෝ, තමන්ගේ දරුවෝ අකමැති ආකාරයට පරිහරණය කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා පහෙන් පේන්න අවශ්‍ය නම් තමන්ටවත් අනුන්ටවත් කරදර නොකර දාන්න කියලා කියනවා. දැන් අද කාලේ බොහෝ දෙනෙක් බයෙන් ඉන්නවා තමන්ගේ ධනය බොරු බහැර ගනි රජු ගනි රජු රාජසන්තක කරයි. බොහෝ ධනය තියෙන පුද්ගලයන්ට තියෙන බයක්, විශාල ධනයක් තියෙනවා කොයි වෙලේ රාජසන්තක කරයි දන්නේ නැහැ. එහෙම නැත්නම් ජලගල්මකට හසු වෙයිද දන්නේ නැහැ, ගින්නකට හසු වෙයිද දන්නේ නැහැ. එහෙවැනි බයක් ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව තමන්ගේ දරුවා වුණත් තමන් අකමැති ආකාරයකට මේ ධනය පරිහරණය කරයි කියලා බයක් ඇති වෙන්නේ නැහැ. මේ විශේෂ ආනිසංසයක් තමන්ගේ තමන්ට සහ අනුන්ට කරදර නොකර දන් දීමේ. ඉතින් අද අපේ වැඩසටහනේ වෙසක් පණිවිඩය මම හිතන්නේ ඒ වෙසක් පණිවිඩය පින්වතුන්ට ලැබුණා කියලා මම හිතනවා. එහෙමනම් අපි අද වැඩසටහන මේ ආකාරයට අවසන් කරලා නැවත ඊළඟ වැඩසටහනේදී ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අප විසින් රැස් කරගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාරයන් මේ ශාසනය දේශනය සහ අප සම ආරක්ෂා කරන්නා වූ සම්මාදිට්ඨික ශාසන ආරක්ෂක දෙවි බ්‍රහ්මයන්ටත් සියලු සම්මාදිට්ඨිකයන්ටත් අනුමෝදන් කරමු. මිත්‍යා දෘෂ්ටිකයන්ටත් මේ දහම ඇසි තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගෙන සම්මාදිට්ඨියට පැමිණ තමන්ගේ සසර ගමන සැපවත් කරගෙන සසරින් මිදීමට පවා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් මාත් සමග ගාථාවන් කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු 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 ඔබ සමට තෙරුවන් සරණයි.